ඊළඟට ගරු එස් නෝහරත්න ලිංගම් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස්. මදුර විතාන ඔනරබල් මෙම්බර් ටු ද චෙයාර්.
சபைக்கு தலைமை தாங்கும் கௌரவ உறுப்பினர் அவர்களே, 2024 ஆண்டுக்கான வரவு செலவு திட்ட குழுநிலை விவாதத்திலே, இன்று கல்வி அமைச்சுக்கான இந்த விவாதத்திலே, புதிய பல்கலைக்கழகங்கள் நாட்டிலே நிர்மாணிப்பதற்கு பிரேரிக்கப்பட்டிருக்கின்றது. அந்த வகையிலே நாட்டில் உள்ள 19 தேசிய கல்வியியல் கல்லூரிகளையும் இணைத்து கல்வியியல் பல்கலைக்கழகம் ஒன்று, அதேபோல் சென்னை இந்திய தொழில்நுட்பவியல் பல்கலைக்கழகத்துடன் இணைந்து அந்த பல்கலைக்கழகத்தினுடைய ஆதரவோடு அனுசரணையோடு இங்கேயும் ஒரு தொழில்நுட்பவியல் பல்கலைக்கழகம், அதைவிட அரசு சார்பற்ற பல்கலைக்கழகங்கள் என புதிதாக பல்கலைக்கழகங்கள் நிர்மாணிப்பதற்கு பரிந்துரை செய்யப்பட்டிருக்கின்றது. உண்மையிலேயே இது வரவேற்கத்தக்க விடயங்கள். அதேபோல் அனைவருக்கும் ஆங்கிலம் என்ற 10 திட்டம், இங்கே ஏற்கனவே மீன்பிடி பல்கலைக்கழகம் ஒன்று உருவாக்கப்பட வேண்டும், அதற்கு பொருத்தமான இடங்களாக மன்னார் மாவட்டம், முல்லைத்தீவு மாவட்டம் தெரிவு செய்யப்பட்டிருந்தும் கூட இந்த மீன்பிடி பல்கலைக்கழகத்தினுடைய பேச்சு இன்று இல்லாமல் இருக்கின்றது. இந்த நேரத்திலே நான் ஏனைய பல்கலைக்கழகங்களை வரவேற்றவனாக, இந்த மீன்பிடி பல்கலைக்கழகத்தை ஏன் நீங்கள் இந்த வரவு செலவு திட்டத்திலே, அடுத்த ஆண்டுக்கான இந்த வரவு செலவு திட்டத்திலே ஏன் நீங்கள் இணைத்துக் கொள்ளவில்லை என்று நான் கேட்க விரும்புகின்றேன். முல்லைத்தீவு மாவட்டமும் மன்னார் மாவட்டமும் மீன்பிடி துறையிலே மிகவும் முக்கியமான, வடக்கிலே அல்லது ஒட்டுமொத்தமாக இந்த இலங்கையிலே ஒரு பெரிய மாவட்டமாக மீன்பிடியிலே மீன்பிடி வருமானத்திலே இந்த நாட்டிற்கு அந்நிய செலாவணியை ஈட்டித்தராகின்ற ஒரு தொழிலாக இருக்கின்ற இந்த மீன்பிடி அந்த பல்கலைக்கழகம் ஏன் அங்கே உருவாகக்கூடாது என்று நான் இந்த நேரத்திலே கேட்டுக்கொள்ள விரும்புகின்றேன். குறிப்பாக முல்லைத்தீவு மாவட்டத்திலே எந்த ஒரு உயர் தொழில் நிறுவனமும் இல்லாத ஒரு நிலைமை இருக்கின்றது. பல்கலைக்கழகமோ தொழில்நுட்ப கல்லூரியோ அல்லது வளாகங்களோ, பல்கலைக்கழக வளாகங்களோ அல்லது கல்வியியல் கல்லூரியோ எதுவுமே இல்லாத ஒரு மாவட்டமாக முல்லைத்தீவு மாவட்டம் இருக்கின்றது. மன்னார் மாவட்டத்திலே ஒரே ஒரு தொழில்நுட்ப கல்லூரி மட்டும்தான் இருக்கின்றது. இந்த இடங்களிலே ஏன் இந்த புதிதாக தொழில்நுட்பவியல் பல்கலைக்கழகமாக இருக்கலாம் அல்லது கல்வியியல் பல்கலைக்கழகத்தை ஏன் அங்கு நிறுவக்கூடாது என்று நான் கேட்க விரும்புகின்றேன். இந்த நேரத்தில் நான் இன்னும் ஒரு விடயத்தையும் இங்கே குறைபாடுகளை, கல்வித்துறை சார்ந்த குறைபாடுகளை இங்கே நான் கூறலாம் என்று இருக்கின்றேன். பகுதிகள் வளங்கள் இல்லாத பாடசாலைகளை கொண்ட ஒரு மாவட்டமாக, வன்னி மாவட்டத்தினுடைய பிரதிநிதியாக இங்கே நான் பேசுகின்றேன். பாடசாலைகளிலே ஆசிரியர் வெற்றிடங்கள் நிறைய காணப்படுகின்ற கல்வி வலயங்களை கொண்ட வன்னி மாவட்டத்தினுடைய பிரதிநிதியாகத்தான் இங்கே நான் பேசுகின்றேன். தளபாட வசதிகள் இல்லாத பாடசாலைகளை கொண்ட ஒரு மாவட்டத்தினுடைய பாராளுமன்ற உறுப்பினராகத்தான் இங்கே நான் பேசுகின்றேன். கணனிகள், இந்த நவகாலத்திலே கணனிகள் இல்லாத கூடுதலான பாடசாலைகளை கொண்ட, கணனி கல்வி புகுத்த முடியாத ஒரு ஏழ்மையான நிலைமைகளை கொண்ட ஒரு பாடசாலைகளை கொண்ட ஒரு மாவட்டத்தினுடைய பிரதிநிதியாகத்தான் இங்கே நான் பேசுகின்றேன். பாடசாலைகள் முழுமையாக மைதானங்கள் இல்லாத பாடசாலைகள், பாடசாலைகளுக்கு சுற்று வேலி இல்லாத பாடசாலைகள், தளபாடங்கள், இப்படி வகுப்பறை கட்டடங்கள் என வசதிகள், பௌதிக வசதிகள் ஒன்றுமே இல்லாத பாடசாலைகளை குறிப்பாக இந்த யுத்தத்தினால் சீரழிந்து போன வன்னி மாவட்டத்தினுடைய பிரதிநிதியாக தான் இங்கே நான் பேசுகின்றேன். குறிப்பாக இந்த பற்றாக்குறைகள், வளப்பற்றாக்குறைகள், ஆசிரிய பற்றாக்குறைகள் நிலவுகின்ற இந்த வன்னி மாவட்டத்திலே அப்படி இருந்தும், குறிப்பாக வடக்காக இருந்தாலும் சரி அல்லது வன்னி மாவட்டமாக இருந்தாலும் சரி, பெறுபவர்களை பார்க்கின்ற பொழுது மிகச்சிறந்த பெறுபவர்களை மாணவர்கள் இந்த வளங்கள் இல்லாமல் கூட பெற்றிருக்கின்றார்கள். அது உண்மையிலே பாராட்டக்கூடிய விடயம். அங்கே உள்ள ஆசிரியர்களுடைய மகத்தான அந்த சேவை காரணமாக, கல்வி அதிகாரிகளுடைய பணிகள் காரணமாக, சிறப்பான பணிகள் காரணமாக அவர்கள் சிறந்த பெறுபவர்களை பெறுகின்ற ஒரு நிலைமை இருக்கின்றது. ஆனால் இந்த வளங்களை அவர்களுக்கு பெற்றுக் கொடுக்கின்ற பட்சத்திலே நிச்சயமாக அவர்கள் கல்வியிலே அல்லது விளையாட்டிலே பிரகாசிக்கக்கூடிய ஒரு நிலைமை உருவாக்கும். அந்த நிலைமையை நீங்கள் உருவாக்க வேண்டும். நான் திரும்ப சொல்கின்றேன், வன்னி மாவட்டம் யுத்தத்திலே நீண்ட 30 வருடத்துக்கு மேலாக யுத்தத்திலே பாதிக்கப்பட்ட ஒரு மாவட்டம். அந்த மாவட்டத்துக்குரிய வசதிகளை செய்து கொடுக்க வேண்டியது இந்த அரசாங்கத்தினுடைய, கல்வி அமைச்சினுடைய, கல்வி அமைச்சினுடைய உயர் அதிகாரிகளுடைய, அமைச்சருடைய பாரிய பொறுப்பாகும். விளையாட்டு என்பது பாடசாலைகளிலே முக்கியமான கல்வியோடு அடுத்ததாக விளையாட்டு முக்கிய இடத்தை பெறுகின்றது. விளையாட்டு பாடசாலைகள் அங்கே வடமாகாணத்திலே முருங்கன் மகா வித்தியாலயத்திலே மட்டும்தான் விளையாட்டு பாடசாலை என்று உருவாக்கப்பட்டது. முருங்கன் மத்திய மகா வித்தியாலயத்திலே இன்று அந்த அதற்குரிய வாய்ப்புகள், அதற்குரிய வசதிகள், விளையாட்டு ஆசிரியர்கள் நியமிக்கப்படவில்லை. அவை நியமிக்கப்பட வேண்டும், இல்லாவிட்டால் பெயரளவிலே தான் அது ஒரு விளையாட்டு பாடசாலையாக அவை இருக்குமே தவிர அதனுடைய அந்த பலன்களை அங்குள்ள மாணவர்கள் அனுபவிக்க முடியாத ஒரு நிலைமைதான் இருக்கின்றது. ஆகவே அதை உண்மையிலேயே அது ஒரு விளையாட்டு பாடசாலையாக அதனுடைய வளங்களை பெற்றுக் கொடுத்து, ஆசிரியர்களை, விளையாட்டு ஆசிரியர்களை பெற்றுக் கொடுத்து அதற்குரிய அது உரிய நடவடிக்கைகளை எடுக்க வேண்டும் என்று இந்த நேரத்திலே நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். வெற்றிடங்கள் பாடசாலை, குறிப்பாக மன்னாரிலே மட்டும் தேசிய பாடசாலைகளிலே ஏறக்குரிய 180 பாடசாலை ஆசிரியர்களுக்கான வெற்றிடங்கள் காணப்படுகின்றது. இவை நிவர்த்தி செய்யப்பட வேண்டும், நிரப்பப்பட வேண்டும். ஆசிரியர் வெற்றிடம் என்பது எல்லா இடங்களிலே இருந்தாலும் குறிப்பாக பின்தங்கிய பாடசாலைகளிலே இந்த விடயம் ஒரு மிகப்பெரிய ஒரு பிரச்சனையாக இருந்து கொண்டிருக்கின்றது. இந்த நேரத்தில் நான் முன்பள்ளி ஆசிரியர்களுடைய பிரச்சனையை சொல்ல வேண்டும். அவர்கள் இதுவரை காலமும் எதற்காக, ஏன் அவர்கள் இந்த நிரந்தர ஆசிரிய நியமனங்களுக்குள் அவர்கள் உள்வாங்கப்படாமல் மிக அவர்கள் ஒரு சவால்களுக்கு மத்தியிலே தான் அவர்கள் தங்களுடைய கற்றல் நடவடிக்கைகளில் ஈடுபட்டுக் கொண்டிருக்கின்றார்கள். வெறுமனே 6000 ரூபாய் மாத ஊதியத்திற்காகத்தான் அவர்கள், அதுவும் பெற்றோர்களிடமிருந்து பெறுகின்ற அந்த பணத்தை கொண்டுதான். சில உள்ளூராட்சி நிறுவனங்கள் அவர்களுக்குரிய வாய்ப்புகளை, அவர்களுக்குரிய நிதி பங்களிப்பை வழங்கினாலும், சில பாடசாலைகளிலே வழங்கினாலும் கூட சில பாடசாலைகள் பெற்றோர்களினுடைய உதவிகள் மூலம்தான் அவர்கள் அந்த நிர்வாகத்தை, பாடசாலையை கொண்டு செல்லக்கூடியதாக இருக்கின்றது. அவர்களுக்கு அந்த மாதம் ஒரு சம்பளமோ அல்லது ஊதியமாக கொடுக்கப்படுகின்றது. இப்பொழுது உங்களுக்கு தெரிய வேண்டும், 6000 ரூபாய் என்பது ஒரு ஆசிரியருக்குரிய சம்பளமாக இங்கே வரையறுக்க முடியுமா? அது போதுமா? இங்கே அரசாங்க ஊழியர்களுக்கு 10,000 ரூபாய் வாழ்க்கை செலவு படி அதிகரிக்கப்பட்டிருக்கின்றது. ஆனால் அவர்கள் சிறுவர்களை செல்கின்ற ஒரு பாரிய பொறுப்பை கொண்டிருக்கின்றவர்களுக்கு அந்த சம்பள அதிகரிப்போ அல்லது வாழ்க்கை செலவு அதிகரிப்போ இல்லாத ஒரு நிலைமை இருக்கின்றது. ஏன் அதை நீங்கள் கவனத்தில் எடுக்கக்கூடாது என்று நான் கேட்க விரும்புகின்றேன். குறிப்பாக நான் ஒரு நிமிடம் தாருங்கள். குறிப்பாக முல்லைத்தீவு, கிளிநொச்சி மாவட்டங்களிலே ஒரு விடயம் இருக்கின்றது. இங்கே ஒரு நாடு ஒரே தேசம் என்று சொல்வது போல், அல்லது ஒரே நாடு ஒரே சட்டம் என்று சொல்வது போல், ஒரே நாடு ஒரே கல்வி எல்லா இடத்திலும் இருக்கின்றதா என்றால் அது இல்லை என்று தான் கூற வேண்டும். அங்கே சிஎஸ்டி எனப்படுகின்ற சிவில் செக்யூரிட்டி டிவிஷன், அந்த போர்சஸ், ஒரு சிவில் பாதுகாப்பு பிரிவினர் கிளிநொச்சி முல்லைத்தீவிலே, அவர்கள் தனியாக பாலர் பாடசாலைகளை, முன்பள்ளிகளை இயக்குகின்றார்கள். அவர்களுக்கு ஒரு சட்டம், அவர்கள் புறம்பான ஒரு சம்பளத்தை கொடுக்கின்றார்கள். இது எதற்காக? இங்கே இரண்டு சட்டங்கள், கல்வி சட்டங்கள் இரண்டு. இங்கே இந்த நாடு ரெண்டு வகையாக பிரித்து இருக்கின்றதா என்பதை நான் இங்கே கேட்க விரும்புகின்றேன். அவை தயவு செய்து இந்த குறிப்பாக இது முல்லைத்தீவு மாவட்டத்திலேயும் கிளிநொச்சி மாவட்டத்திலேயும் சிஎஸ்டி எனப்படுகின்ற இந்த சிவில் ஒரு மாதிரியாகவும் ஏனைய பாடசாலைகள் ஒரு மாதிரியாகவும் இருப்பதன் காரணமாக அவர்களுக்கு ஏறக்குறைய 40,000 ரூபாய் அந்த ஆசிரியர்களுக்கு சம்பளம் கொடுக்கின்றார்கள். மற்றவர்களுக்கு 6,000 ரூபாய் சம்பளம் கொடுக்கிறார்கள். அரசாங்க பாடசாலைகளுக்கு இப்படியான பாதுகாப்பு தரப்பினரால் கொண்டு செல்லப்படுகின்ற இது இந்த பாடசாலைகளுக்கு முன்பள்ளிகளுக்கு
40,000
காரணமாக அங்கே ஏனைய மாணவ ஆசிரியர்கள் மிகவும் ஒரு சோர்வடைந்த நிலையிலே மன விரக்தி அடைந்த நிலையிலே இருக்கின்றார்கள். இதற்கு நிரந்தரமான ஒரு தீர்வினை இந்த அரசாங்கம் எடுத்துக் கொடுக்க வேண்டும் என்று இந்த நேரத்திலே கேட்டு நிறைவு செய்கின்றேன். நன்றி.
ஸ்துதி விலங்கட கரு கோகிலா குணவந்தன மேத்தினி வினாடி ஹதக காலத்தில் ඇමතුමා ඔබතුමාගේ වෙලාවේදී ගන්න මොකද දැන් වෙලාව ගොඩක් අවසන් වෙලා තියෙන ගොඩක් කාරණේ අනික් කටකින් වෙලාව නැති වෙනවා ඔබතුමාගේ ඊළඟට කතාව තියෙනවා ඔව් කොකිලා මෙතනිය
බොහොම ස්තුතියි මුලස් ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ වැයශීර්ෂය කියලා කියන්නේ අපේ රටේ මම විශ්වාස කරන හැටියට වැදගත්ම වැයශීර්ෂය රටේ අනාගතය තීන්දුව වෙන්නේ රටේ දරුවන්ගේ අධ්‍යාපනයත් එක්කලා මේ වැයශීර්ෂයේ අද වෙනකොට රටේ මොනතරම් දුෂ්කරතා තිබුණත් රට ආර්ථික වශයෙන් මොනතරම් පසුබෑලා තිබුණත් අපි ස්තුතිවන්ත වෙන්න ඕන ජනාධිපතිතුමාටත් ගරු අමාත්‍යතුමාටත් කැබිනට් මණ්ඩලයටත් රාජ්‍ය අමාත්‍යවරුන්ටත් මේ වැයශීර්ෂය යටතේ ඉතාමත් හොඳ වැඩ ගණනාවක් ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන තියෙන එක. මගේ පළවෙනි ස්තුතිය එතනට එනකොට දෙවෙනි ස්තුතිය ලැබෙන්න ඕන ගරු අමාත්‍යතුමාට නැවත වතාවක්. ගිය වසරේ අධ්‍යාපන අමාත්‍යාංශ වැයශීර්ෂය යටතේ මම යෝජනා කරා එක වසරේ ඉඳන් ඉංග්‍රීසි අධ්‍යාපනය උගන්වන්න බැරි නම් ඇහෙන්න සලස්වන්න හරි දරුවන්ට කරන්න කියන එක ගරු අමාත්‍යතුමා ඒක ක්‍රියාත්මක කරනවා. දැන් රට පුරාම දරුවෝ එකේ ඉඳන් තුන දක්වා ඉංග්‍රීසි කාටුන් අධ්‍යාපනය ලබනවා. එනවා මම විශ්වාස කරනවා තව වසර 10ක් යනකොට අපේ රටේ දරුවන්ට තියෙන ලොකුම ගැටලුව තමයි රැකියාවට යනකොට ඉංග්‍රීසි අධ්‍යාපනය ඉංග්‍රීසි කතා කරන්න බැරි ක්‍රම සහ තාක්ෂණික වශයෙන් තියෙන දැනුමේ අල්පකම. මම විශ්වාස කරන අවුරුදු 10ක් යනකොට මේ ඉංග්‍රීසි අධ්‍යාපනයත් ඉංග්‍රීසි කතා කරන්න බැරිව තියෙන ගැටලුව විසඳ ගන්න අපිට හැම කෙනෙක්ටම පුළුවන් වෙයි කියලා. හැබැයි මේ සඳහා මම විශ්වාස කරන අනිත් පැත්තට ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මේ වැඩපිළිවෙල හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. මොකද මම මීරිගම එක ඉස්කෝලේකට ගියා. විදුහල්පතිතුමාගෙන් අහනවා ඇහුවා මොකද මම මේක ගැන අපු යෝජනාව හින්දා ගරු කාර්යක සභා සභාපතිතුමනි මම මේ ගැන හරි උනන්දුයි. මම පාසලකට ගියා අපම අහනවා මම ඒක විදුහල්පතිතුමාගෙන් අහුවා දැන් ඔබතුමාගේ ඉස්කෝලේ ඉංග්‍රීසි උගන්වනවද මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවද කියලා. විදුහල්පතිතුමා දන්නේ නැහැ. හැබැයි හවස මම කලාපෙට කතා කරලා කොට්ටාෂේ දැනුවත් කරාම කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමා විමසුවාට පස්සේ මට කියනවා නෑ උගන්වනවා ඒක දන්නේ ඒ උගන්වන ප්‍රාථමික ගුරුවරු තමයි විදුහල්පතිතුමා දන්නේ නැහැ කියලා. සර් මේව වෙන්න බෑ. මොකද මේ ඉංග්‍රීසි අධ්‍යාපනය අපේ දරුවන්ට අත්‍යවශ්‍ය දෙයක් වෙයි මම විශ්වාස කරනවා. දරුවන්ගේ ජීවිත ගොඩ යන්න මම හැමදාම කියනා වගේ උසස් අධ්‍යාපනය ලබා ගන්න ඩිග්‍රියකට වැඩිය සමහරට කතා කරන ඉංග්‍රීසි ටික වැදගත් වෙන වෙලාවල් අපි ජීවිතේ දැකලා තියෙනවා. ඒක නිසා ඒ පිළිබඳවත් මගේ ස්තුතිය පුද කරනවා ගරු අමාත්‍යතුමාට. ඒ කරපු යෝජනාව මාස 3ක් යනකොට ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. ඒ පිළිබඳ මගේ විශ්තුතිය මේ අවස්ථාවේ මම පුද කරන්න කැමතියි. ඒ වගේම මම දන්නවා මේ වෙනකොට ජාතික ප්‍රතිපත්ති අධ්‍යාපන අමාත්‍යාංශය හදන්න පටන් අරගෙන තියෙනවා. මේක මෙතනින් ඉවර කරන්න නැතුව ගරු අමාත්‍යතුමා ඒ පිළිබඳව ලොකු උනන්දුවක් දක්වනවා. රාජ්‍ය අමාත්‍යවරු 3 දෙනා විශාල සහයෝගයක් දෙනවා. නිලධාරීන් ඒ සඳහා විශාල කැපකිරීමක් කරනවා. මේක මෙතනින් ඉවර නතර කරන්නේ නැතුව මේක ලබන වසර ඉවර වෙනකොටත් මේ ජාතික ප්‍රතිපත්ති හදලා ඉවර කරන්න. මොකද අපි දැක්ක ආණ්ඩු මාරු වෙනකොට අධ්‍යාපනයේ මාරු වෙන හැටි. එක කාලයක් අපේ ළඟම පාසල හොඳම පාසල කියලා ව්‍යාපෘතියක් ආවා. මගේ ආසනේ පාසල් කීපයක හැදුවා. බලනකොට හදලා තියෙන්නේ ගරු සභාපතිතුමනි ඒක තුල පළවෙනි ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ පාසලේ ගුරු නිවාසය හදන්න. ගුරු නිවාසවල දැන් ගිහිල්ලා මේ විදුහල්පතිවරු ගුරුවරු පදිංචිලා ඉන්නේ නෑ. විශාල මුදලක් ඒ ළඟ පාසල හොඳම පාසල කියන ව්‍යාපෘතියට ගුරු නිවාස හදන්න යොමු කෙරුවා. ඒකේ අවසාන ප්‍රතිඵලය දැන් සමහර ගුරු නිවාසවල ඉන්න ගුරුවරු නෑ. අතීතයට හොඳයි. අතීතයේ ඈත තැනක ඉඳන් තමයි ගුරුවරු උගන්වන්න පාසලට ආ විදුහල්පතිතුමා ඈත ගම් 10ක 15ක එහෙම නැත්නම් දිස්ත්‍රික්ක 2 3ක එහා විදුහල්පතිවරයෙක් ආවේ. ඒ අතීතයට හොඳයි. හැබැයි ඒවා ගැලපෙන්නේ නැහැ. ඒ ගැලපෙන්නේ නැති තීන්දුව ගත්ත නිසා තමයි මේ අධ්‍යාපනය මෙතෙන්ට කඩන් වැටෙන්න හේතු වුනේ. අපි හැදුවා අපේ ආණ්ඩුව ආපුවාම ජාතික පාසල් 1000ක්. මොකද උනේ ජාතික පාසල් 1000ට? අපි හෙව්වද බැලුවද මේකට දෙන්න ගුරුවරු පුළුවන්ද මේකට දෙන්න විදුහල්පතිවරු දෙන්න පුළුවන්ද ජාතික පාසලක් කරන්න අවශ්‍ය පහසුකම් ටික දෙන්න පුළුවන්ද නෑ දේශපාලන ප්‍රතිපත්තිය කෝකාගෙන් හෝ වැඩ පිළිවෙලක් එක්ක මේක තීන්දුව කරුවා සා මේ අධ්‍යාපනයේට අමාත්‍යංශ මුකකට නෙමු කරුවේ නැතත් මේ ජාතික ප්‍රතිපත්ති අධ්‍යාපන අමාත්‍යංශය කරුවා මතුමා පටන් අරගෙන තියෙනවා ස්තුතිවන්ත වෙනවා ඒක නොනවත්වා ඒක නොනවත්තා කඩිනමින් අවසන් කරන්න කියන ඉල්ලීම කරනවා මේ රටේ දරුවෝ වෙනුවෙන් මේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ රටේ අනාගතය වෙනුවෙන් ඊළඟට මම ස්තුතිවන්ත වෙන්න කැමතියි මේ වෙනකොටත් දරුවෝ විශාල ප්‍රමාණයකට විශ්වවිද්‍යාල වරම් හිරිම වෙනවා අපි දන්න උසස් පෙළ වාඩි ගන්න දරුවන්ගේ 60ක් 70ක් විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබනවා එයින් යම් කොටසක් විශ්වවිද්‍යාලට යනවා ඒතර මේ තාක්කල් අපි දැකලා තිබුණ සමහර වෙලාවල් වලට විශ්වවිද්‍යාලය තෝරලා දෙන්නේ ආණ්ඩුව එහෙම නැත්නම් විශ්වවිද්‍යාලය අපි තමයි තෝරලා දෙන්නේ ඒ තෝරලා දෙන විශ්වවිද්‍යාලයට සමහරට ඒ දරුවා යන්න කැමති නැහැ. දැන් අපේ ගම්වල ගත්තාම සමහරට යාපනයේ පැත්තට, මුලිතිය පැත්තට, මන්නාරම් පැත්තට විශ්වවිද්‍යාල හම්බුනාම ඒ දරුවා යන්නේ නැහැ. ඒතකොට ඒ දරුවාගේ අධ්‍යාපනය එතනින් නතර වෙනවා. හැබැයි අද අලුත් වැඩපිළිවෙළ තුළ 2025 ඉඳන් මේක ක්‍රියාත්මක වුණොත් තමන්ට පුළුවන් තමන්ගේ විශ්වවිද්‍යාලය හරියට තෝරගෙන තමන් කැමති තැනක අධ්‍යාපනය ලබන්න. ඒක ඉතාමත් හොඳ යෝජනාවක්. මෙරට අධ්‍යාපනයට ගත්ත ඉතාමත් වටින යෝජනා කරගෙන මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි මේ විශ්වවිද්‍යාලය සුදුසුකම් ලබන්නේ සුළු පිරිසක් වුණාට විශාල ඇතුළත් වෙන සුළු පිරිසක් වුණාට විශාල පිරිසක් සුදුසුකම් ලබනවා. ඒ අය කැමති තමන්ට උපාධියක් ගන්න. තමන්ගේ අධ්‍යාපනය මීට වඩා වැඩි තැනකට ගෙනියන්න. හැබැයි ඒ සඳහා එයාට මූලිකවම අවශ්‍ය ප්‍රාග්ධනය නැහැ. අපි ලක්ෂ 8ක වගේ මුද්‍රාවක් දීලා මම දැක්ක මේ පාර යෝජනා කරලා තියෙනවා ඒක මිලියනයක් දක්වා වැඩි කරන්න කියලා. මිලියනයක් මැදි ගරු ඇමැතිතුමනි මම යෝජනා කරනවා ඔබතුමාට මිලියනකින් උපාධියක් කරලා එහෙම නැත්නම් උසස් අධ්‍යාපනය යන්න තියෙන අවස්ථාව වැඩි අඩුම තැන මිනිම 3ක් 4ක්වත් ඕනේ මම දන්නවා රටේ ආර්ථිකය අමාරුයි කියලා රටේ ආර්ථිකය යහපත් වෙන වෙලාවකදී දරුවන්ගේ අධ්‍යාපනය ගැන හිතලා මේක දෙන්නේ ණයක් හැටියට මේක අඩුම වශයෙන් මිලියන 3ක 4ක මුදලකටවත් යන්න කටයුතු කරන්න කියන ඉල්ලීම මම මේ වෙලාවේදී මතක් කරන්න කැමතියි විශේෂයෙන්ම සුදුසුකම් ලැබෙන සියලුම දෙනාට මේක ලැබෙනකොට අපි දන්නවා සාමාන්‍ය උසස් පෙළින්
මන්ත්‍රීතුමෝ පුළුවන් විනාඩියක කාලයක් තියෙනවා තව
එළියට බහින දරුවා සමහර වෙලාවට ත්‍රිවිල් එකක් අරන් තමයි මේ සෙට්ස් කෝ එක මොචර ඉහළගේ කීතියත් නැතර වෙන්නේ මේකෙන් ගලව ගන්න අපිට පුළුවන් ඒ නිසා මම ඒ පිළිබඳවත් ඔබතුමාට මතක් කරනවා අවසාන විනාඩිය නිසා මම මතක් කරන්න ඕනේ මීරිකම ජාතික පාසල BSN අනාගත විද්‍යාලය විශාල මෙහෙයක් කරන ප්‍රදේශයට මේ වෙනකොට බොහෝ සම්පත් දෙන්න දීලා තියෙනවා අපි දන්නවා රටක් හැටියට මේ වෙලාවේ ආර්ථික වශයෙන් අමාරුවෙන් ඉන්නේ කියලා. හැබැයි හොඳ ආදිශිෂ්‍ය සංගමයකුත් තියෙනවා මේ මේ විද්‍යාලයට. ඒ අය බලාගෙන ඉන්නවා මේකට අවශ්‍ය ක්‍රීඩාගාරයක් හදන්න. ඒකේ මූලික මුදලක ඒගොල්ලෝ එකතු කරලා තියෙනවා. ඒක මං හිතන්නේ ඉන්ඩෝර් ස්ටේඩියම් එකක් හදන්න බලාපොරොත්තු වෙන්නේ. ඒගොල්ලන්ට කෝටි 3ක වගේ මුදලක් යනවා. කෝටි 2ක් විතර ඒගොල්ලෝ දෙන්න ලෑස්ති. මයිල්ලියක් කරනවා ගරු ඇමතුමාගෙන්. මීරික මේ
මෙතනිය අවසන් කරන්න.
ලබා දෙන්න ඔබතුමාට පුළුවන් නම් ඒ පිළිබඳවත් මම මේ වෙලාවේදී මතක් කරමින් අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතිය මිලන ගරු ගෙවිඳු කුමාරතුංග මැතිතුමා විනාඩි 11ක කාලයක් තියෙනවා.
ගරු මුලාසන රුඩ මන්ත්‍රීතුමනි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා වී ඇති මොහොතක අද මේ අධ්‍යාපන අමාත්‍යංශයේ පෑශීෂය පිළිබඳ කාරක සභා විවාදය ඉතාම වැදගත් බව අපි කල්පනා කරනවා. ඒ වගේම අපි අධ්‍යාපන ඇමතිතුමාට කෘතඥ වෙනවා. අපි දන්නවා එතුමා විශාල මැදිහත්වීමක් කරන බව, ඒ වගේම විශාල වෙහෙසක් දරන බව. දැන් එතුමාගේ මෙහෙයුමෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව කටයුතු කිරීගෙන යනවා. පසුගියදා අපහට ලබා දීලා තිබ මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමු කියන ඒ යෝජනාවලිය, දැන් මේ යෝජනාවලිය සම්බන්ධයෙන් මූලිකම කාරණා දෙකක් උඩ අපි මේ ලැබිලා තියෙන කෙටි කාලය තුළ අපේ අදහස් මේ සභාව හමුවේ, රට හමුවේ තබන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ නිවැරදි ලෙස මව් භාෂාව භාවිතා කිරීමට නැත්නම් ඉගැන්වීමට වී ඇති අඩු සැලකිල්ල නැත්නම් කිසිම සැලකිල්ලක් නොදක්වා තිබීම. ඊළඟට අධ්‍යාපන පරිපාලනයේ නැත්නම් මේ ප්‍රතිසංවිධානය කිරීමේ ඒකකයේ ලෙස පළාත තොරගෙන තිබීම. ඒ කුමන කාරණයක් නිසාද යන්න අපට නම් පැහැදිලි නෑ. ඒ කාරණා දෙකට එළඹෙන්න ඉස්සෙල්ලා මම කැමති මේ ඇතැම් විසංවාදාත්මක තොරතුරු ඉදිරිපත් වීම තුළ මේ සම්පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණම විහිළුවක් බවට පත්වීමේ ඉඩ කඩකුත් තියෙනවා. දැන් අපි මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව කියන මේ ලියවිල්ල බැලුවොත් එහෙම මෙහි ඊටාම පැහැදිලිව දක්වලා තිනවා එහි ඇගේම් හා ප්‍රගමණය කියන මාතෘකාව යටතේ 18 වෙනි පිටුවේ පැහැදිලි තාම පැහැදිලිව 6.14 දක්වලා තින්නේ පාසලේ වසර 13ක අධ්‍යාපනයක් සම්බන්ධ කරුණු කාරණා. ඒ 6.14 පැහැදිලිවම සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වෙන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගය 11 වසරේදී. එතකොට උසස් පෙළ 12 සහ 13 වසරවල උසස් පෙළ අධ්‍යාපනයට අදාළ වෙනවා. හැබැයි මේ පහුගියදා පැවතිච්ච ඒ සාකච්ඡාවෙන් පස්සේ අද අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මුණුකොතට ඇතුළත් කරලා තිබුණා සාමාන්‍ය පෙළ විභාගයේ 10 ශ්‍රේණිය පවත්වනවා අධ්‍යාපනය වසර 12කට පාසල් අධ්‍යාපනය වසර 12කට සීමා කරනවා කියලා. ඒ සාමාන්‍ය පෙළ විභාගයේ 10 වසරට ගැනීම සම්බන්ධයෙන් වසර 12ක අධ්‍යාපනය සම්බන්ධයෙන් අපි එකඟයි. හැබැයි දැන් මේ සාකච්ඡා කෙරිලා ප්‍රකාශයට පත් කරන මුද්‍රිත භාෂා තුනින්ම මුද්‍රණය කරන ලිඛිත ලියවිල්ල සහ මේ අදහස අතර මෙවැනි පරස්පරයක් පවතින විට මේ සම්බන්ධයෙන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විශ්වසනීයත්වය පිළිබඳ ගැටළු මතුවීමේ බොහෝ ඉඩකඩක් පවතිනවා. ඊළඟට මම කැමතියි දැන් මේ මූලික වශයෙන්ම මේ පලාත කියන කාරණේ මෙහි මූලිකත්වයේ ගැනීම සම්බන්ධයෙන් උත් අපගේ ඔබගේ අවධානය යොමු කරන්න. දැන් මේ ප්‍රතිපත්තිමය යෝජනා තුළ ඉතාම පැහැදිලිව දක්වලා තියෙනවා පලාත අපි ගත්තොත් එහෙම අපේක්ෂිත ප්‍රධාන පරිවර්තනීය ප්‍රතිසංස්කරණ කියන කාරණේ යටතේ 24 යටතේ දක්වලා තියෙන්නේ පලාත් අධ්‍යාපන මණ්ඩල මගින් ජාතික ප්‍රමිතීන්ට අනුකූල වන අයුරින් නව විද්‍යාල සහ පලාත් විශ්වවිද්‍යාල පිහිටවීම. 25 යටතේ තියෙන්නේ දිවෙනි සියලුම පාසල් උසස් ප්‍රමිතිගත පලාත් පාසල් ලෙස පරිවර්තනය කරමින් ජාතික පාසල් සංකල්පෙන් බැහැරවීම. දැන් අපි දන්නේ මේ කොහටද යන්නේ කියලා. පසුගිය අද ගරු අධ්‍යාපන ඇමතුමාම රාජ්‍ය ඇමතුමා සැටියට ඉද්දැද්දී පහුගිය වසර දෙකේදී අපි ජාතික පාසල් 1000ක් ඇති කිරීම පිළිබඳ සංකල්පයක් ගැන කතා කෙරුණා. දැන් අද පවතින ජාතික පාසල්ලුත් පළාත් පාසල් බවට පත් කිරීම ගැන මේ යෝජනාවලිය තුළ කතා වෙනවා. පළාත් සභා අපි දන්නවා අද අක්‍රීයයි. පළාත කියන එක අපේ රටේ භූගෝලීය වශයෙන්වත් ඓතිහාසික වශයෙන්වත් පැවතුණු බෙදීමක් නෙවෙයි. බ්‍රිතාන්‍යයන් අපේ රට යටත් කරාම තමන්ගේ පහසුව සඳහා ඇති කරගත් කෘතිම බෙදීමක්. එතකොට එවැනි බෙදීමක් මුල් කරගෙන මේ පළාතට අධ්‍යාපනය ගෙන යන උත්සාහ දැරීම අනික් අතට ඉතාම භයානක ප්‍රතිඵල ඇති කර හැකි බව අපේ අදහසයි. දැන් මේ වසරේ 5 වසර ශිෂ්‍යත්වයේ සම්බන්ධයෙන් නිකුත් වෙච්ච ප්‍රතිඵලවල යාපනේ දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍යෙන් සුදුසුකම් ලැබූ එක ශිෂ්‍යයෙක්වත් නැහැ. ඒ වගේමයි කිලිනොච්චි දිස්ත්‍රික්කයේ එක ශිෂ්‍යයෙක්වත් නැහැ. මඩකලපු දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍යෙන් සුදුසුකම් ලැබූ එක ශිෂ්‍යයෙක්වත් නැහැ. අපි ආඩම්බර වෙනවා දිස්ත්‍රික්ක 25ේම දෙමළ මාධ්‍යෙන් ශිෂ්‍යත්වයේ සමත්ව වෙනත් උසස් පාසල් වලට යාම සඳහා ඒ කඩීම් ලකුණු දිස්ත්‍රික්ක 25 සම්බන්ධයෙන්ම තියෙනවා. එතකොට මේ ආකාරයට අසාධාරණයන් සිදුවන අවස්ථාවක පළාත මුල් කරගෙන දැන් මේ මඩකලපු දිස්ත්‍රික්කයේ ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකම් අධිකාරී දෙවලගර දෙවලංකරණා හිමියන් දක්වපු අදහස යුද සමයේ මඩකලපු දිස්ත්‍රික්කයේ වැසූ සිංහල පාසල් 13 සිංහල මාධ්‍ය පාසල් 13 එක පාසලක්වත් විවුර්ත වී නැති බවට මේක ප්‍රධාන පුවත්පතක අද පුවත්පතේ පළ වෙලා තියෙන්නේ. පිටනෝ මේ තොරතුරු නිවැරදියි කියලා. අද ඒ ත්‍රස්තවාදී අවසන් වෙලා අවුරුදු 15ක් ගත වෙලා තියෙන කාලයක්. අවුරුදු 15ක් තුල දිස්ත්‍රික්කයක පැවතිච්ච එක පාසලක්වත් නැවත සිංහල මාධ්‍ය වෙනුවෙන් විවුර්ත කරන්න බැරි නම් මේ පළාත් සභාව සම්බන්ධයෙන් පළාත් සභාවලට බලතල දීම පළාත් අපේ මේ අධ්‍යාපනයේ එකකයක් බවට පත් කර ගැනීම ගැන අපිට විශාල සක සංකම්මත් වෙනවා. දැන් මේ ප්‍රකාශය කරන්නේ ජාතික සමගිය හා ප්‍රතිසන්දානය සඳහා වන කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල් දීප්ති ලමාහේවා මහතා. ඔහු මගේ විශ්වවිද්‍යාලයේ කොළඹ විශ්වවිද්‍යාලයේ මට වඩා මගේ පූර්වගාමීෙක්,
ඔහු දෙමළ ජනතාවගේ ඉතිහාසය වෙනින් කැපවෙච්ච ශිෂ්‍යනායකෙක්. ඔහු එදා ප්‍රකාශයට පත් කළ තියෙනවා පළාත් සභාවත් එක්ක ජාතික සංහිඳියා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අමාරුයි කියලා. ඒ නිසා අපි නම් කිසිම ආකාරයකට දකින්නේ නැහැ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ඒ පරිපාලනයේ ඒකකයේ වශයෙන් ගන්න පළාත නම් අපි හිතන්නේ අපේ රට තවදුරටත් විනාශය කරා ගමන් කරමින් තිබෙනවා කියලා. ඊළඟට අපි මේ භාෂාව සම්බන්ධයෙන් මෙහි දක්වලා තියෙන අපි කරුණු වලට අවධානය යොමු කරොත් එහෙම මෙහි මූලික යෝජනාවල අංක දෙක යටතේ ගත්තොත් එහෙම ප්‍රතිපත්ති ප්‍රකාශ ඉගෙනුම් ගැනීම පියාවලිය කියන එකේ මූලිකවම දක්වන්නේ අංක දෙක ප්‍රමුඛතාවක් ලෙස සලකා ඕනෑම පාසලක ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන ලැබෙන සිසුන්ට ඇති අයිතිය සම්පූර්ණ වශයෙන් හෝ අද්ද වශයෙන් සක්‍රිය කිරීම පිණිස ආදි වශයෙන් මේ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන අපි දන්නවා අද විපක්ෂ නායකතුමත් ඒ සම්බන්ධයෙන් කරුණු ඉල්ලා සිටියා මට පෙර කතා කරපු මන්ත්‍රීතුමියත් කියා සිටියා. දැන් මේ ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලැබීම ගැන විශාල ඉඩකඩක් නැත්තම් නැඹුරුවක් මෙහි දක්වා තිබෙනවා. දැන් අපි අධ්‍යාපනය සම්බන්ධයෙන් අපේ අවධානය යොමු කරොත් එහෙම මව්බස මුල් කරගෙන තමයි මේක යුනෙස්කෝ ආයතනයේ පිළිගත්තු ජාත්‍යන්තර ප්‍රමිතින් වලට ඇතුළත් වෙලා තියෙන කාරණයක්. ළමෙක්ගේ සිතුම් පැතුම් ඒ නිර්වෘල් චින්තනය ආදිය ගොඩනගන්නේ තමාගේ මව් භාෂාව මුල් කරගෙන. එතකොට අපි අද දකිනවා නිවැරදි ආකාරයට මම කරුණු දක්වන්නේ සිංහල භාෂාව සම්බන්ධයෙන් මේකේ ඒ අනිකුත් ඒ පළාත්වල දෙමළ භාෂාවට අදාළ නම් ඒක ගැන ගැටලුවක් නෑ අපිට. සිංහල භාෂාව ඉගැන්වීමේදී ඒ මූලික ව්‍යාකරණ නිසි පරිදි ඉගැන්වෙන්නේ නැත්තම් ඒ මව් භාෂාවෙන් කෙරිය යුතු සංනිවේදනයේ නිර්වුල්ල කෙරෙන්නේ නැත්තම් අපේ රට එහි ප්‍රතිඵලයක් හැටියට මේ පත්සලා තියෙන ව්‍යාකූලත්වයට පත්වෙච්ච බව තමයි අපේ අදහස. අපි අද බොහෝ දුරට ගුරුවරුන්ගෙන් විභාග ප්‍රශ්න පත්‍ර පරීක්ෂයෙන් අහන්න ලැබෙනවා මේ දරුවා සාමාන්‍ය පෙළ වෙන්න පුළුවන් උසස් පෙළ වෙන්න පුළුවන් උත්තරේට බොහෝ කරුණු ලියලා තියෙනවා හැබැයි නිර්වුල්ල ප්‍රශ්නෙට උත්තරයක් දීලා නැහැ කියලා. අපි භාෂාව හරහා තමයි කෙනෙක්ගේ සිතුවිලි කෙනෙක්ගේ ක්‍රියාකාරකම් යම්කිසි ආකාරයකට තාර්කික පදනමක් උඩ ක්‍රමානුකූලව කටයුතු කිරීමට පුරුදු පුහුණුවක් ලබන්නේ.
ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
භාෂාව නිවැරදිව භාවිතා නොකරන කල ඒ පුහුණුව නොලැබිච්ච රට මේ පුරවැසියන්ගෙන් රටවැසියන්ගෙන් අපිට මහාමාර්ගයේ නීති පිළිපදින්නවක්වත් ගද කොහොම කිව්වත් තේරෙනව නම් ඇති කියලා හැදෙන දරුවෙක් මගේ ගමන මං කොහොම ගියත් මොකද කියන ආකල්පිතුල් තමයි සමාජයට අපි දායාද කරන්නේ. ඒ නිසා අපේ අදහස නම් උසස් අධ්‍යාපනයේදී ඉංග්‍රීසි භාෂාව විතරක් නෙවෙයි අපේ අදහස නම් ලෝකයේ දියුණු වෙච්ච සෑම භාෂාවක්ම මව භාෂාව මුල් කරගෙන දියුණු වෙලා තින්නේ. එංගලන්තය, ඇමරිකාව, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, කැනඩාව වැනි උදාහරණ ගන්න පුළුවන්. ඒ රටවල් වල මව භාෂාව, ඒ කියන්නේ අද ඒ රටවල් පාලනය කරන ජනයාගේ මව භාෂාව වෙලා තියෙන ඉංග්‍රීසි. ඒතර එංගලන්තය රෝමයේ යටත් විජිතයක් තිබිලා දියුණු වෙන්න ආරම්භ වුණේ ඉංග්‍රීසි වලින් ආගම අදහන්න පටන් අරන් ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් ඔවුන් මුල් කරගෙන කටයුතු කිරීම නිසා මේ සම්බන්ධයෙන් ඕනි තරම් අධ්‍යයනය කරලා තිනවා. ආසියාවේ දියුණු වෙච්ච රටවල් ජපානය, චීනය, කොරියාව, ඊළඟට අපි ගත්තොත් එහෙම ඊශ්‍රායලය, ඔවුන් අවුරුදු දහස් ගණක් මියගිය භාෂාවක් තමන්ගේ මව භාෂාව හැටියට යොදාගෙන තමයි ලෝක ඉදිරියේ නැගී සිටින්නේ. රුසියාව, මේ සෑම රටක්ම දිනු වෙලා තින්නේ තමන්ගේ මව භාෂාව පදනම් කරගෙන ලබන අධ්‍යාපනයක් තුල. ඒ නිසා අපේ අදහස නම් ඉංග්‍රීසි විතරක් නෙවෙයි ඉදිරියේදී බිහි වෙන්නේ බහුභාෂා ලෝකයක්. ඔබට කොරියාවේ රස්සාවක් කරන්න ඕන නම් කොරියන් භාෂාව හදාරා යුතුයි. මේ ළඟදී අපි ස්තුතිවන්ත වෙනවා ප්‍රජේ මැදිහත් වෙලා ජපන් භාෂා ප්‍රවීණතා විභාග ආරම්භ කරන්න කටයුතු කරලා තිනවා. ඔබ දන්නවා ජාත්‍යන්තර පාසලවලට යන අපේ දරුවන් මෝටර් කාර්මික විද්‍යාව වෙන්න පුළුවන්, වෙනත් තාක්ෂණික විෂයක් වෙන්න පුළුවන්, උපාධිය සඳහා හදාරන්න ජපානට ගියාම උන්ට නැවතත් ජපන් භාෂාව හදාරන්න වෙනවා. ඒක නිසා මේ ඉංග්‍රීසි වන්දනාවෙන් මිදිලා අපේ මව් භාෂාව මුල් කරගෙන නිවැරදි ආකල්ප ඇතුව
නිවැරදිමය කාලය අවසානය කරමින්
අවසන් කරනවා. නිවැරදි ඒ ජීවිතය ගොඩනගා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු යොදා ගැනීම සඳහා මෙදිහත් විය යුතු බව, ඒ දැනුම වෙන ඉංග්‍රීසි යොදා ගැනීම ගැන අපේ ගැටලුවක් නැහැ. කුමාතුංග මුනිදාස මහතා නිදහසට පෙර මම අවසන් කරනවා. මෙවැනි අදහසක් ප්‍රකාශ කොට තිබුණා. අලුත් අලුත් දෑ නොතන ජාතිය ලොව නොනගී හිඟා කෑම බැරි වුණු තැන ලගී ගයා මරගී. අප අද මේ මරගී ගයමින් හිඟා කෑම බැරි වෙච්ච තැන මරගී ගයමින් පෙතිරී සිටින ජාතියක් බවට පත් වී නැද්ද? අපේ අධ්‍යාපනය අරමුණු යුත්තේ මම අසං කරනවා අලුත් අලුත් දේ තනන සිත නිදහස් කළ මිනිසුන් අලුත් අලුත් ආකාරයට සිතන සිහින දකින අලුත් පරම්පරාවක් අපේ අධ්‍යාපනයේ අරමුණ විය යුත්තේ එයයි. බොහොම ස්තුතියි.
ස්තුතියි මිලන ගරු අශෝක ප්‍රියන්ත මහත්මයා විනාඩි 7ක කාලයක් තියෙනවා මතුමා.
ගරු මූලාසනයේ සභාපතිතුමනි රටට ඉතාමත් වැදගත් ලෝකේ පරිවර්තනයන් වලට ඍජු දායකත්වය සපේන අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩිහිටියට අදහස් කීපයක් කතා කරන්නට අවස්ථාව ලබා දීම පිළිබඳව ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මට පෙර කතා කරපු අපේ ගෙවුඳු මන්තුමාගේ කතාවේ අවසානයේ තියෙන්නේ වෙනස් වෙන්න ඕන නොවෙනස් ජාතිය පවතින්නේ. ගරු සභාපතිතුමනි අද වෙන්නේ නැත්තේ මේකමද කියන ප්‍රශ්නයක් මට තියෙනවා. මේ වෙනස් වීම, මේ පරිවර්තනයන් මේ සමාජයට ඉල්ලනවා. අපි හැමෝම කතා කරනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ඕනයි කියලා. අපි හැමෝම යෝජනා කරනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් දියව කියලා. නමුත් අඩු වැඩි වශයෙන් ගරු සභාපතිතුමනි ඔබතුමත් සාක්ෂි දරයි, මේ කාරණාව ඉටු කරන්නත් මේ කාරණාව වැළඳ ගන්නත් අධ්‍යාපන ශේෂ්ත්‍රයේ ඉන්න අයත් අධ්‍යාපන ශේෂ්ත්‍රය ලබන අයත් කොපමණ සූදානමකින් ඉන්නවද කියන ප්‍රශ්නේ පෞද්ගලිකව මට තියෙනවා.
ඔබතුමාට වැඩිපුර විනාඩි දෙක කාලයක් සුරේන් රාගණු ඇමතුමා දුන්නා.
බොහොමත්ම ස්තුතියි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ගරු අමාත්‍යතුමා සුසිල් ප්‍රේමජයන්ත ඇමතුමා, විජිත බේරුගොඩු රාජ්‍ය ඇමතුමා, සුරේෂ් රාඝවන් රාජ්‍ය ඇමතුමා, අරවින්ද කුමාර් සුරේ රාඝවන් ඇමතුමාලට සුබ පතනවා. මේ සමාජයේ ඉල්ලන අපි හැත්තටම අඳුනගත්තු ඇත්තටම මේ සමාජයේ වෙනස් කළ යුතු මේ කාරණාව අභියෝගයක් විදියට හිතලා අභියෝගයක් විදියට අරගෙන ඉටු කරන්න. අපිට දෙන්න පුළුවන් සහයෝගය අපි දෙනවා. මේකට සහයෝගය දෙන රටේ ජනතාව සූදානමින් කැමැත්තෙන් ඉන්නවා. අධ්‍යාපන ශේෂ්ත්‍රය වෙනස් කරගත්තේ නැත්නම් රටක් විදියට ඉදිරියේදී අපි මීට වඩා ප්‍රශ්නවලට ගැටලුවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ නිලධාරීන් ඉන්න කුටි ඇතුළටලා ඉන්නවා මට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දුන්න මහාචාර්ය අපේ වර්තමාන පුස්තකාල සේවනාගාර මණ්ඩලයේ ගරු සභාපතිතුමා අපේ මහාචාර්ය ධර්මරත්න මැතිතුමා. එතුමලා ඒ පුස්තකාල සේවයේ එහෙම නැත්නම් පුස්තකාල ක්‍රමවේද වෙනස් කරන්න යනේවා අපි දකිනවා, අපි ගිහින් හොයලා බලනවා, අපි අහනවා. ඒ වගේ රාජ්‍ය නිලධාරීන් අපේ ලේකම්තුමත් එහෙමයි, අමාත්‍යංශ ගොඩක් නිලධාරී ඉන්නවා හොඳයි. ඒත් එක්ක එකතු වෙලා මේ ලෝකෙ ඉල්ලන ඩිජිටල් කරණය, ලෝකෙ අවශ්‍ය කරන තාක්ෂණයේ මුසුණු අධ්‍යාපනය, සමාජයේ කල්පන ගිය අයින් කරන්න ඕන සමහර විෂය පද්ධතින් අයින් කරලා සමාජයට ගැළපෙන ප්‍රායෝගික විෂය පද්ධතියක් නිර්මාණය කරන්න, වැඩ කටයුතු නිර්මාණය කරන්න කියලා මම මේ අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩිහිටි දවසේ මතක් කරනවා. ලෝකෙ වෙනස් කරන්න පුළුවන් බලවත්ම අවිය අධ්‍යාපනය. ඒ බලවත් අවිය මුහත් කිරීම දේශපාලන පක්ෂභේදයකින් තොරව, පටු අදහස් ආකල්පයෙන් තොරව ක්‍රියාත්මක කළ යුතුයි කියන අදහස මගේ මතය. මම මීට පෙර දැක්කා දෙමළ පාසල් ගැන කතා කරනවා. මේ තමයි ඒකට උත්තර දෙන්නේ. මුස්ලිම් පාසල් ගැන කතා කරනවා. වතුකර පාසල් ගැන කතා කරනවා. සිංහල පාසල් ගැන කතා කරනවා. ගරු සභාපතිතුමනි සිංහලද දෙමළද මුස්ලිම්ද බර්ගද නෙමෙයි අධ්‍යාපනයේ ශ්‍රී ලාංකේය පොදු න්‍යාය පත්‍රයකට ගෙනියනෝ නම් තමයි මේ රට දියුණු කරන්න පුළුවන් වෙන්නේ කියලා මගේ පෞද්ගලික අදහස. එහෙම නැතුව සමහර කණ්ඩායමක් එකතු වෙලා පාසලට ළමයි ආවෙත් නැහැ, ගුරුවරු ආවෙත් නැහැ, ගේට්ටුවේ තිබ්බ දාලා තියෙන්නේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ සාර්ථකයි කියලා දවසේ ඔයිස් කට් එක යනවා නම්, දවසේ ප්‍රධාන නිවුස් එක යනවා නම් ඒකද සාර්ථකත්වයේ කියන එක මට අහන්න සිද්ධේ. මට මතකයි මම මේක පාර්ලිමේන්තු වරප්‍රසාදවල මුවා වෙලා නමක් කියනව නෙවෙයි, මම මේක ප්‍රධාන මාධ්‍යෙත් ඇහුවා. මම බෙදහන මාධ්‍ය එකත් මේ පිළිබඳව තරක කරා පොදුවේ එළියෙත් කියලා තියෙනවා ඕනනම් මම වැරදි නම් නඩුවක් දාන්න මට හම් වෙනවා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන අධ්‍යාපන ශිෂ්‍ය දේශපාලන නායකයෙක් 2000න් පස්සේ ඉස්කෝලේ ගිහින් නැහැ උගන්වන්න අදත් වෘත්තීය සමිති නායකයෙක් අවුරුදු 23ක් අද වෙද්දි නමක් කියන්නම් ඕනේ මහින්ද ජයසිංහ වෙන්න ඇති මට මතක හිටියට ඉතින් අවුරුදු 23ක් මේ රටේ සමාජයේ මිනිස්සුන්ගේ අහිංසක අසරණ දෙමව්පියන්ගේ ජනතාවගේ දරුවන්ගේ බලාපොරොත්තුව අධ්‍යාපන නැංවීම ඒ වෙනුවෙන් වෙන් වෙන ප්‍රතිපාදනයේ මුදල ඒ වෙනුවෙන් නම් වෙන වේතනේ අරගෙන පාර්ට වෙලා මිනිස්සු උසු ගන්නලා සමාජයේ වෙනත් මතයක් හදලා අධ්‍යාපනයේ කණපිට හරවන්න උත්සාහ කරනවා නම් මිනිස්සුන්ට අවශ්‍ය නොවන විදියකට සමාජයේ කොතෙන්ටද යන්නේ කියන ප්‍රශ්නේ අපි හෘද සාක්ෂිය තට්ටු කරලා අහන්න ඕනයි කියන කාරණාව මම සභාපතිතුමනි මතක් කරා වෘත්තීය සමිති ආරක්ෂා කරන්න වෘත්තීය සමිති දුවන්න වෘත්තීය රමිති රැකෙන්න වෘත්තියක් තියෙන්න ඕන අද මේ වෙද්දි ගුරු වෘත්තිය අවධානමේ තියෙන ඉතමත් වගකීමෙන් කියනවා ගුරු වෘත්තිය පිළිබඳව ප්‍රශංසාව නැති වෙලා තියෙන්නේ ගුරු වෘත්තිය පිළිබඳව සමාජයේ විවිධ දෝෂාරෝපණ සහ දෝෂ දර්ශනයේ ලක් වෙලා තියෙන මේක ඇත්ත කතාව පාසල්වල දෙමව්පියෝ කියන්නේ නැහැ දරුවන්ට උගන්වන්නේ නැහැ කියලා බයයි තමන්ගේ දරුවට තවත් පන්තියේ කෙනෙහිලිකම් වෙයි කියලා විශාල පාසල් ප්‍රමාණයක අධ්‍යාපන පිළිබඳව ප්‍රශ්නයක් ගැටලුවක් සභාපතිතුමනි තියෙනවා විෂය මාලාව හරියට ආවරණය කරන්නේ නැහැ. හැබැයි ඒ ගුරුවරුම ගිහිල්ලා අමතර පන්ති කරන තැනකට ඇවිල්ලා ඒ පන්තිවල ප්‍රතිඵලය තමයි ප්‍රතිඵල නිකුත් වුණාට පස්සේ දැන් තියෙන සමාජ මාධ්‍ය විශේෂයෙන් Facebook එකේ මූණු පොතේ ඉස්සරහින්ම දාගන්න. එනිසා මේ ක්‍රමවේදේ සහමුලින්ම වෙනස් කළ යුතුයි. මම දකින්නේ අධ්‍යාපන ශාස්ත්‍රයේ තියෙන තවත් එක්තරා දුර්වලතාවයක් තමයි මස්සනියයි. අධ්‍යාපන ශාස්ත්‍රයේ ලොකු පාසල් ලොකු අධ්‍යාපන ආයතන ගම්බිම් ගිලගෙන ඉන්නේ පුංචි පාසල් ගිලගෙන ඉන්නේ පුංචි පාසල් වලට ගලාගෙන යන පහසුකම් අඩු කරලා පුංචි පාසල් වල ගුරු සම්පත් එහෙම නැත්නම් ගුරුවරු ඒ පාසල් වලට යන ප්‍රමාණය අඩු කරලා ඒ විතරක් නෙමෙයි සභාපතිතුමනි අලුතෙන් තියෙනවා දරු රාජ්‍ය අමාත්‍යතුමනි හිතලා බලන්න අලුතෙන් දැන් හොයාගෙන තියෙනවා අර අනු අනියුක්ත කිරි අහිංසක අසරව දුප්පත් පුංචි දරුවෝ ඉන්න අහිංසක දෙමව්පිය ඉන්න පාසල් වලට දාලා අනියුක්ත කරගන්නවා එතනින් ඒ කාඩර් එක ඇතුළට ගිහිල්ලා ඒ කාඩර් එකෙන් පඩි අරගෙන ඒ කාඩර් එක ඇතුළට වෙලා සියලු තමන්ගේ ලිපි ගුණ යාවත් කාලන කරමින් ප්‍රධාන පාසල් වලට වෙලා ඉන්නවා දැන් ගුරු පුරප්පාඩු පිළිබඳව කතා කරනවා සහ ඒ විෂයන් වල තියෙන ගුරුවරුන්ගේ අඩුව ගැන කතා කරනවා මේ ස්වභාවය මට ඇහුන්නේ නැහැ මන් දන්නේ නැහැ මට කලින් කවුරු ඒ කතා කරාද කියලා කවුරුත් පාසල් වල ඉන්න ගුරු අතිරිත්තේ ගැන කතා කරන්නේ නැහැ සංගණනයක් අරන් බලන්න අධ්‍යාපන ඇමතුමනි තරු රාජ්‍ය ඇමතුවරුනි බොහෝ ජනප්‍රිය පාසල් වල ගුරුවරු අතිරිත්තේ ඉන්න පාසල් තියෙනවා පැවැත්ම වෙනුවෙන් දැන් නම් මං හිතන්නේ පසුගිය කාලපලාස්තුපා පෙළේ අමාත්‍යංශ ලේකම්තුමා මේ පිළිබඳව යම් ගුරු තුලණය කිරීමේදී යම් යම් අඳුනා ගැනීම කරන්න නැති නැත්නම් අපි මීට පෙර දැකලා තිනවා පත්වීම අරගෙන එන පාසලේම සමහරට විශ්‍රාම ගිය ගුරුවරුත් අපිට හම්බෙලා තියෙනවා අලුත් ගුරුවරයෙකුට අලුත් ඉගැන්වීම් ක්‍රමයකට එහෙම නැත්නම් දරුවෙකුට අලුත් ගුරුවරයෙකුගේ ආභාසයක් ලබන්නේ ඉඳ පස්තාව නැති වෙලා දැන් පුත්තලම දිස්ත්‍රික්ක වගේ අපේ දිස්ත්‍රික්කයක් ගත්තම හාස්පසින්ම වෙනස් සභාපතිතුමනි අධ්‍යාපන ක්‍රමයේ කලාප දෙකක් තියෙනවා පුත්තලම සහ හලාවත අහසයි පොළොවයි වගේ පුත්තලමේ කලාපයේ ඒ අහිංසක අසරණ දරුවන්ට හරියට ගුරුවරයෙක් නැහැ පහසුකම් සපයන්නේ නැහැ කුරුණෑගල දිස්ත්‍රික්කෙන් తాවකාලිකව එහෙම නැත්නම් කුමන හෝ ක්‍රමවේදයකට ගුරුවරයෙක් එවනවා ඒ දුෂ්කර ප්‍රදේශවල රාජකාරික ඒ කාල සීමාව තුළ විවාහ වෙනවා පළවෙනි දරුවා ආදෙනවා අර ස්පෙසුසිනි වාඩු වෙන අවුරුද්දක් විතර දෙවෙනි නඩු ආරනවා තවත් නිවාඩුවක් කරන අවුරුද්දක් විතර අවුරුදු පහේ කාලේ සම්පූර්ණව නැවත ජනප්‍රිය පාසලකට නැත්තම් ප්‍රධාන පාසලකට යනවා හැබැයි බඳවා ගැනීම කරන්නේ අර
අහිංසක
අසරණ ප්‍රදේශවල ඉන්න පාසල්වල තියෙන ගුරු පුරප්පාඩු ගුරු හිස්තම් පෙන්නලා හැබැයි අවසන් වෙද්දී ඒවා පෙන්නලා තමන් තමන්ට ඕන පැතිවලට යනවා ඉතින් මේ ක්‍රමවේදයට යම්කිසි වැඩපිළිවෙලක් හැදුවේ නැත්තම් ඇත්තටම ගරු සභාපතිතුමනි සමාජයේ ලොකු අසාධාරණ ලක් වෙනවා සමාජ ලොකු ප්‍රශ්නයක් ඉතුරු වෙනවා අවසානයේ ප්‍රශ්නේ අපට මේ ව්‍යවස්ථාදායක සභාව තුළ උවද විසඳ දෙන හැකි ප්‍රශ්නයක් බවට අනාගතයේ ඇති වෙනවා ඒ නිසා වැදගත්ම දේ අධ්‍යාපනයේ දේශපාලනීකරණය නොකර අධ්‍යාපනය හැම කෙනාටම පොදුවේ සමායිතීන් ලබා දෙන්න කියලා මේ වැයිශීසයට මම යෝජනා කරනවා මට කාලය ලබා දීම පිළිබඳව ස්තුතිය ගෞරවය ප්‍රකාශ කරනවා බොහොමත්ම ස්තුතියි
ස්තුති බිලන ගරු උදයන කිරින්දිකොට මැත්තුමා විනාඩි 13ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි බොහොමත්ම ස්තුති. ඇත්තටම මම හිතන්නේ අයවැය කාර්ක සභා විවාද අවස්ථාවල විපක්ෂයේ චෝදනාවට බඳුන් නොවූ වැයශීර්ෂයක් විදිහට තමයි ගොඩක් දුරට මේ අධ්‍යාපන වැයශීර්ෂය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ. මම හිතන්නේ වර්තමාන අධ්‍යාපන ඇමතිවරයාගේ ප්‍රවේශය, එතුමාගේ අත්දැකීම් සමග මේ සියල්ලම සියලු දෙනාටම චෝදනාවකින් තොරව හරයාත්මකව දකින්න පුළුවන් වෙලා තියෙනවා කියන එක මට පෙනී යනවා. ඇත්තටම මේ අධ්‍යාපනය සඳහා වැය කිරීම, මේක මම දකින්නේ අනාගත ආයෝජනයක්. අනාගතයේ දොරටු රන් දොරටු විවෘත කිරීමේ යතුර තමයි වර්තමානයේ මේ අධ්‍යාපනයට කරනු ලබන වියදම. මේක හුදු වියදමක් නෙවෙයි. මේක අනාගතයේ මේ දරුවන්ගේ ඇස් පෑදීම සඳහා කරන්නා වූ සුවිශේෂ වූ ආයෝජන. මේ අනික් වැයශීර්ෂයන් සියල්ලටම අභිභවා යමින් වැදගත්ම වැයශීර්ෂය බවට මේ අධ්‍යාපනය කියන එක පත් වෙන්නේ ඒ නිසා. ඇත්තටම මේක අධ්‍යාපනය තුළ, ඒ අධ්‍යාපන විෂය තුළ මේ රටේ දරුවන්ට සම අධ්‍යාපන අයිතීන් ලබා දීමේ හැකියාවක් තියෙන්නට ඕනේ. මේක අපි කාලාන්තරයක් තිස්සේ කතා කරනවා. දළ ජාතික නිෂ්පාදිතයෙන් 6% ප්‍රමාණයක් අධ්‍යාපන විෂය සඳහා වැය කළ යුතුයි කියන යෝජනාව තියෙනවා. නමුත් රටක් විතර ඒක ප්‍රායෝගිකව ටිකෙන් ටික හෝ අත්පත් කරගත යුතු ඉලක්කයක් විදිහටයි අපි දකින්නේ. මේ වෙනුවට අද මෙවර අයවැය තුළ 1.1% ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනයේ විෂය වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. හැබැයි මේ එකම අපිට මතකයි, අපි 88-89 වකවානු තුළ පාසල් සිසුන් විදිහට පෙළපාලි ගියා කොළඹට කිරි ගමට කැකිරි කියලා. මේ අදත් කැකිරි හම්බෙන පාසල් විශාල ප්‍රමාණයක් මේ රටේ තියෙනවා. ඒතර මෙන්න මේ පාසල් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීම තමයි මම හිතන්නේ අධ්‍යාපන අමාත්‍යංශයේත් අධ්‍යාපන අමාත්‍යවරයාගේත් විශේෂ අවධානය යොමු විය යුත්තේ. මොකද සියල්ලගේම ඉගෙන ගැනීම කියන එක අයිතිවාසිකමක්. ඒක වරප්‍රසාදයක් නෙමෙයි, හැමෝගේම අයිතිවාසිකමක් කියන එක මේ රට තුළ ස්ථාපිත කරන්නටත්, දරුවන් තුළ ස්ථාපිත කරන්නටත්, ඒ සම්බන්ධයෙන් වන ගුණාත්මක ප්‍රවේශයන් වර්ධනය කරන්නටත් ඉතා වැදගත් වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ අධ්‍යාපනය සඳහා මුදල් වැය කිරීම කියන්නේ මේ යම්කිසි වැයශීර්ෂක හිදැස් පුරවා ගැනීම සඳහා කරන්නා දෙයක් නෙවෙයි. මේ රටේ තියෙන අධ්‍යාපනයේ තියෙන විෂමතා අවම කිරීමට, විෂමතා නැති කිරීමට කරන්නා වූ වැය කිරීමක්. ඒ වගේම වරප්‍රසාද නැති පිරිසකට ඒ වරප්‍රසාද සඳහා ලංවීම සඳහා කරන්නා වූ ආයෝජනයක් විදිහට අපි දැකිය යුත්තේ. ඒ වගේම දරුවන්ට ආර්ථික වශයෙන් අපහසුකම් තියෙන දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීම, ඒ වගේම යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීම සඳහා කරන්නා වූ වැය, මේ සියල්ලම මේ රටේ අනාගතය ඉදිරියට ගෙන යාම සඳහා කරන්නා වූ ආයෝජනය කියන එක නැවතත් මතක් කරමින්, ඇත්තරම එවැනි ආයෝජනයක් කිරීමටත් මෙවර අයවැය තුළ යම්කිසි බලාපොරොත්තුවක් තියෙනවා කියන එක දැක්ම මම හිතන්නේ මම විශේෂයෙන් අවධානයට යොමු කරන්නට කැමති. විශේෂයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් ඒ මිලියන 500කට ආසන්න මුදලක් වැය කිරීම මම හිතන්නේ ඉතාම හොඳ ප්‍රවණතාවයක්. ඩිජිටලයිසින්ග්. එතකොට මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියන්නේ වසර අවුරුදු 82ක් පැරණි, දැනට ශිෂ්‍යයන් 13,500ක් අධ්‍යාපනය ලබන, ඒ වගේම පෝස්ට් ග්‍රැජුවේට් ස්ටඩීස් කරන 8,000ක් ඉන්නවා, ඒ වගේම බාහිර සිසුන් 8,000ක් ඉන්නවා, විදේශ සිසුන් 125ක් පමණ ඉන්න මෙරට අධ්‍යාපනයේ සංදිස්ථානයක් මන්සලකුණක් වන විශ්වවිද්‍යාලයක්. මෙන්න මේ විශ්වවිද්‍යාලය තුළ ඒ සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය ඉතාම වැදගත්. මොකද මේ අවුරුදු 82 තුළ මේ ෆැකල්ටිස් 9ක් තුළ මේ රටේ දරුවන් ලක්ෂ ගණනකට අධ්‍යාපනය ලබා දීලා තවදුරටත් අනාගතය වෙනුවෙන් ඒ ශක්තිමත් වේ විශ්වවිද්‍යාලයට යාමේ හැකියාව තිබිය යුතු. ඒ සඳහා විශේෂයෙන් පෙරදින විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලයේ හිටපු සභිකයෙක් විදිහට මම මේ අවස්ථාවේ මේකට මගේ කෘතඥතාවය පළ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි දන්නවා මේ රටේ අධ්‍යාපනය පෝෂණය කරන්න විශේෂයෙන් අවශ්‍ය නම් යටිතල පහසුකම් පමණක් නෙවෙයි, මේ අධ්‍යාපනඥයන්ගේ දැනුම වර්ධනය කිරීම, ගුරුවරුන්ගේ දැනුම වර්ධනය කිරීම, අඛණ්ඩ පුහුණුව, වෘත්තීය සංවර්ධනය මේ සියල්ලම තුලින් තමයි ගුරු වෘත්තියට ගුරුවරුන් එක්රාසු කරගැනීම. ඒ කියන්නේ ඉගැන්වීමට හැකියාව තිබෙන අය. රස්සාව සඳහා ගුරු වෘත්තියට එන අය මම දකින්නේ නැහැ ගුරුවරුන් විදිහට. හැබැයි ඉගැන්වීමට ආසාව හැකියාව තියෙන අය ගුරුවරුන් විදිහට බඳවා ගැනීම හෝ බඳවා ගැනීමෙන් පසුව වුන් ගුරුවරුන් කිරීමේ වැදගත්කම මම දකිනවා. අන්න ඒ සඳහා වැය කිරීම විශේෂයෙන් කරන්නට ඕන. මොකද මේක රටක් විදිහට ඉස්සරහට යන පාසලට එන දරුවට ගුරුවරයා කෙරෙහි ඇල්මක් තියෙන්නට ඕනේ. මේ කොරෝනා වසංගතයෙන් පස්සේ අපි ගොඩක් වෙලාවට දකින උසස් පාස් උසස් පෙළ යනකොට සිසුන් පාසල් වලට පැමිණීමේ අඩුපාඩුවක් තියෙනවා. මේ දරුවන් පාසල් වලට අද්දා ගැනීම අවශ්‍යතාවය තියෙනවා. මේ සඳහා ගුරුවරුන්ගේ කැපකිරීම මහා වැදගත් සාධකයක් බවට පත් වෙලා තියෙනවා. මේ මෙන්න මේ ටික කෙරෙන්නේ නැත්නම් මං හිතන්නේ මේ අපි කරන වියදම් වලින් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඇත්තටම ඒ වගේම ගුරු වෘත්තිය කියන එක තරංකාරී වෘත්තියක් බවට පත් වෙලා තියෙනවා. මේ තරංකාරීත්වය තුළ ගුරුවරුන්ගේ ඒ අධ්‍යාපනය ඔවුන්ගේ කන්ටිනියස් එඩියුකේෂන් ඒ පැත්තට වැඩි වර්ධනයක් කිරීමේ වැදගත්කම මම හිතන්නේ රජය අවබෝධ කරගෙන තියෙනවා කියලා හිතනවා. විශේෂයෙන් මේ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල එළියට එමත් සමගම මේක ලොකු කතිකාවතක්. මොකද මේ රටේ අපි දැක්ක එදා තුර අධ්‍යාපන ප්‍රතිපත්ති රාශියක් කාලානුරූපීව වෙනස් විය යුතුයි, සංවර්ධනය විය යුතුයි. එසේ තිබියදීත් ඇමතිවරයාගෙන් ඇමතිවරයාට සහ ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වෙන ප්‍රතිපත්ති තිබ්බ රටක් විදිහට මම හිතන්නේ මේ අලුත් දැක්ම මේක නීතියක් බවට පත් කර මේ රටේ අනාගතයේ අධ්‍යාපන ප්‍රතිපත්ති ජාතික ප්‍රතිපත්තියක් බවට පත් කිරීමේ වැදගත්කම මම දකිනවා. මේකේ තව වෙනස් වෙන තැන් තියෙන්න පුළුවන්, අඩුපාඩු තියෙන්න පුළුවන්, ක්‍රියාත්මක කරනකොට අපි අඳුනා ගන්න දේවල් තියෙන්න පුළුවන්. ඒ සංවර්ධනාත්මක පැත්තට යමින් අර හුදු දේශපාලන කුහකත්වයේ මත මේක ප්‍රතික්ෂේප නොකරමින් මේ රට ඉස්සරහට යාම සඳහා ඒ වැදගත් ප්‍රවේශයේ ගත යුතුයි කියන තැන මා ඉන්නවා. ඒ වගේම මේ ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල තුළ විශේෂයෙන් පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම සම්බන්ධයෙන් මේ අයව ඇතුළත් සාකච්ඡා කරනවා. ඒ තුළ විශේෂයෙන් ඕනෑම විශ්වවිද්‍යාලයක් ආරම්භ කරාට හැබැයි ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ යටතේ මේ විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ වැදගත්කම මම දකිනවා. මොකද අපි දැක්ක පහුගිය කාල තුළ පළාත් සභාව තුළ යම් යම් විශ්වවිද්‍යාල ආගමික අධ්‍යාපනයේ මූලික කරගෙන ආරම්භ කරන්න ගිහලා මේ රටේ ඇතිවෙච්ච තත්ත්වයන් මෙන්න මේ තත්ත්වයන් නැවැත්වීම සඳහා වන වැඩපිළිවෙලක් තියෙනවනේ. එහෙම නැත්නම් අපි අලුත් දෙයක් කරන්නට ගිහලා නැති ප්‍රශ්නයක් නැවත ඇද ගන්නවා වෙන්නට පුළුවන්. ඒ හින්දා විශේෂයෙන් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි කියන ගමන්ම මේ රටේ අපි දැකපු දෙයක් තමයි විශ්වවිද්‍යාල තුලත් තවත් කෙනෙක් ඉගෙන ගන්නවට අකමැති. මේක සමහරු පිළිගන්න අකමැති වෙන්න පුළුවන්. තමන් එක්ක එකම පන්තියේ ඉඳලා තරග කළ විශ්වවිද්‍යාලයට ගියපු දරුවා තමන් එක්ක විශ්වවිද්‍යාලයට ලකුණක් දෙකක් මදි වෙච්ච දරුවෙක් වෙනත් කොහරි ඉගෙන ගන්නවා නම් ඒකට යම්කිසි බාධා කිරීමක් එමත් නැත්නම් ඒක නොතකා හැරීමක් මේ සමාජයේ අපි දකිනවා. ඒ විතරක් නෙවෙයි, අද විශ්වවිද්‍යාල තුල තමන්ගේ දේශපාලන මතයත් එක්ක නොගැටෙන කණ්ඩායමකට විශ්වවිද්‍යාලයට ඇවිල්ලා තමන්ගේ ආපන ශාලාවේ ආහාර ගැනීම හැකියාවක් නැති වෙනවා. එහෙම නැත්නම් බැච් ෆොටෝ එකට ඉන්න හැකියාවක් නැති වෙනවා. මේවන් තත්ත්වයක් ඇති කරලා මේ විශ්වවිද්‍යාල තුල අපි ඇති කරන මේ කුහක මානසිකත්වය ඇතුව තමයි මොවුන් මේ රටේ වගකීම් බාර ගන්න ආපහු වෙන්නේ. එහෙම රටේ වගකීම් බාර ගන්න එන පුරවැසියෝ මේ රටේ ඔවුන් වැඩක් කරයිද කියලා හිතන්න වෙනවා. තමන් එක්ක එකට ඉන්න එකත් එක්කවත් එකට ඉන්න හැකියාවක් නැත්නම් මේ සම්බන්ධයෙන් අපි විශේෂයෙන් සාකච්ඡා කරනවා මේ අවස්ථාව වෙනකොට. මොකද මේ රටේ ජනතාව තමන්ගේ මුදල් වැය කරලා තමන්ගේ දරුවන් ඕන පිරිසකට ඉගෙන ගන්න අවස්ථාව සලසලා ඔවුන්ගේ අධ්‍යාපනයට විශාල මුදලක් වැය කරලා උසස් අධ්‍යාපනයට අවසානයේ බලාපොරොත්තු වෙන්නේ මේ රටේ යම්කිසි සේවයක්. හැබැයි ඒ සේවය කරන්නට නැත්නම් ඒ සේවය කරන තැන අඩුපාඩු වෙනවනම් ඒ අධ්‍යාපනයේ ආකල්පෙම වරද්දක් තියෙනවා. මෙන්න මේ අධ්‍යාපනයේ ආකල්ප දියුණු කිරීම මං හිතන්නේ අපි හැම වෙලේම සියලුම ආණ්ඩු විසින් අතපසු කරලා තියෙනවා. මොකද අපි ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන කතා කරනවා, තාක්ෂණික අධ්‍යාපනය ගැන කතා කරනවා, පොසිටිව් තින්කින් ගැනත් සමහරලාට කතා කරනවා. හැබැයි මේ කුහක ආකල්ප මර්ධනය කරලා මේ රටේ වැසියන් විදිහට එකම තැනකට ගොනු කිරීම සඳහා වන ඒ වැඩපිළිවෙල ජාති කුල ආගම් ભેදයන්ගෙන් තොරව තමන්ගේ පක්ෂ ආරෝමය ભેදයන්ගෙන් තොරව එක ගොනුවකට ගොනුගත කිරීමේ ආකල්ප වර්ධනය වෙලා නැහැ. මේක මම හිතන්නේ ලොකු අඩුපාඩුවක් මේ රට අධ්‍යාපනයේ දිහා බලනකොට. ඒ වගේම මේ අපි ඩිජිටලයිසේෂන් වැඩසටහන යටතේ අපි කතා කරනවා මේ රට තාක්ෂණ වශයෙන් ඉදිරියට යාම සඳහා අලුත් වැඩපිළිවෙලක් ආරම්භ කරන්න ඕනේ කියලා. හැබැයි අපි දැක්කා මේරට ලෝකයේ අනික් රටවල් එක්ක ඒ ඒ කාලානුරූපීව තාක්ෂණික දියුණුවත් එක්ක ගියේ නැහැ. එහෙම නොවැයම නිසා මේරට පසුගාමී තත්ත්වයට පත් වෙලා තියෙනවා. හැබැයි දැන් මේ ඩිජිටලයිසේෂන් වැඩසටහන ගැන අපි කතා කරාට මේක අපි ආරම්භ කරන්න ඕනේ ප්‍රාථමික ශ්‍රේණිවල ඉඳලා. ප්‍රාථමික ශ්‍රේණිවල ඉඳලා ළමයින්ට අවශ්‍ය දැනුම අධ්‍යාපනය ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කරේ නැත්නම් අපි හිතන්නේ අපි තවදුරටත් ෆේල් ජාතියක් බවට පත් වෙනවා. අපි දන්නවා අපි අසල්වැසි රට කොහොමද තමන්ගේ දැනුම විදේශයන්ට විකුණන්නේ කියලා. තමන්ගේ මේ රටේ දරුවන්ගේ දැනුම විදේශයන්ට විකුණන්න නම් ඒ සඳහා වන වැඩපිළිවෙලක් අපිට තියෙනවා. අපි මේ රටේ උපාධිධාරීන් හදන්න ඕනේ මේ රට තුල සේවය කරන්නට විතරක් නෙවෙයි. මේ රට තුල වෛද්‍යවරුන් හදන්න ඕනේ මේ රට තුල සේවය කරන්න විතරක් නෙවෙයි. මේ රටේ ඉංජිනේරවරු හදන්න ඕනේ මේ රටේ සේවය කරන්න විතරක් නෙවෙයි. ඒ හින්දා මේ හැමෝටම අවශ්‍ය සමාන අධ්‍යාපන අවශ්‍ය පුළුවන් තරම් ආණ්ඩුවෙන් ලබා දීලා බැලිතන පුද්ගලික සහ ආණ්ඩුව එකතු වෙලා හවුල් ව්‍යාපාරිකත්වයට ගිහිල්ලා ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් එකකින් හරි එහෙම නැත්නම් පුද්ගලික අංශය හරි හැබැයි රටේ රාජ්‍ය නියාමනය ඇතුව සාධාරණ ප්‍රවේශයක් ඇතුව දරුවන්ට ඉගෙන ගන්න පුළුවන් වැඩපිළිවෙලක් හදාවොත් අද අපි කතා කරන මේ විදේශගත වුණාට බුද්ධිගල්ණේ හින්දා වැකුම් එකක් ඇති වෙනවා කියන එකට අවශ්‍යතාවයක් නැහැ අඬන්න. මොකද මේ රටේ අවශ්‍ය තරම් සම්පත් ඉතුරු වෙනවා. මෙන්න මේ මේකත් එක්ක ඉස්සරහට යන්න අපිට පුළුවන් නම් මම දක්ින විදිහට සමහර මේකට විවේචන එල්ල වෙන්න පුළුවන්.
ඔබ වාර්තා විනාඩි දෙකක් කාලයක් තියෙනවා මන්තුමා.
Thank you. මම මේ දකින්නේ මේ රට ඉස්සරහට යන්න නම් මගේ දැක්මත් එක්ක කොහොමද අපි කටකිරුදු කරන්න ඕනේ කියන එක සම්බන්ධයෙන්. ඒ වගේම ගරු සභාපතිතුමනි අපි හැම විෂයක් ගැනම කතා කරන අධ්‍යාපන ක්ෂේත්‍රයේ හැබැයි අධ්‍යාපනයත් එක්ක සම්බන්ධ වෙලා මේ රටේ ක්‍රීඩා පාසල් තියෙනවා. විශේෂයෙන් වලලේ රත්නායක මහාවිද්‍යාලයේ මහනුවර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් විදිහට අපිට ආඩම්බර වෙන්න පුළුවන්. මේ රට රනින් සරසවන දරුවන් ඉන්න පාසලක්. හැබැයි මේ ක්‍රීඩා අධ්‍යාපනය අපි දේශගුණික විශ්වවිද්‍යාල ගැන කතා කරනවා. අපි තවත් තවත් විශ්වවිද්‍යාල ගැන කතා කරන හැබැයි ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් මේ රටට ගෙනෙන්න සඳහා අපේ කතිකාවතක් නැහැ. මෙන්න මේක විතාම වැදගත් යෝජනාවක් විදිහට මම හිතන්නේ ගරු අධ්‍යාපන මන්ත්‍රීවරයා සානික් අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් ඉන්නවා. මේක සලකා බලයි කියලා මම විශ්වාස කරනවා. මොකද අපි දන්නවා National Sports University of India ඒ වගේම Beijing Sports University 1953 වල 1953 වුණ ආරම්භ කරන්නේ අද ඔලිම්පික් මෙඩල් ගන්න එකේ ඉහළම ඉන්න රටක්. ඒ වගේම තමිල්නාඩුවේ තියෙනවා ක්‍රීඩා විශ්වවිද්‍යාලය තමිල්නාඩු Physical Education and Sports University 2014 ආරම්භ කරනවා. ඒ වගේම අපිට තියෙන මොකද National Institute of Sports Science of Sri Lanka 1973 වල අපි අතුල් කරලා තියෙනවා. හැබැයි මේක විශ්වවිද්‍යාල තත්ත්වයට ගිහිල්ලා නැහැ. අපි දන්නවා කොමියුනිස්ට් රටවල ක්‍රීඩකයන් අඳුනාගෙන ඔවුන්ට ඒ අංශය තුලින් අධ්‍යාපනය ලබා දීලා අධ්‍යාපනය සහ ක්‍රීඩා අධ්‍යාපනය විශේෂයෙන් ක්‍රීඩා ප්‍රගුණ කිරීම අවශ්‍ය බිනේ මේ සියල්ලම වර්ධනය කළා ජාත්‍යන්තර මට්ටමට යන්න පුළුවන් ක්‍රීඩකයෝ තන විශ්වවිද්‍යාල බවට පත් වෙලා තියෙනවා. එහෙනම් මම හිතන්නේ මේ අලුත් යෝජනාත් එකතු කරගෙන වර්තමාන අධ්‍යාපන ඇමතිවරයා ඒ වගේම රාජ්‍ය අමාත්‍යවරු එකතු වෙලා මේ යන ගමන රට වෙනුවෙන් ශක්තිමත් යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අඩුපාඩු වැරදි තියෙනවා නම් මේ යෝජනා වෙච්ච දේවල් තියෙනවා නම් ඒවත් එකතු කරගෙන අනාගතයේ රටේ අධ්‍යාපනය ශක්තිමත් කරන්න ඒ අඩිතාලම දාන්න කියලා ඉල්ලමින් නවතිනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි මිලකට ගරු ගුණතිලක රාජපක්ෂ මහතුමා විනාඩි 7ක කාලයක් තියෙනවා.
පොලාසනේ හබවන ගර්මන්තතුමනි පංගිතන්නේ හතේ වැඩගත්ම අමාත්‍යංශයක් හැදියට මේ අමාත්‍යංශය ගැන මේ රටේ ලක්ෂ 44ක අපේ පාසල් දරුවන් ඇතුළු උසස් අධ්‍යාපනය පිළිබඳව කතා කරන නිතරම කතාබහට ලක්වෙන ප්‍රධාන අමාත්‍යංශයක්. මේ ප්‍රධාන අමාත්‍යංශයේ මම නවක මන්ත්‍රීවරයෙක් වශයෙන් මට මතකයි 2020 ඉඳලා වර්තමාන අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමචන්ද්‍ර මැතිතුමා දක්වා මම හිතන්නේ එතුමා 4 වෙනියා ඒ 2020 කාලය ඇතුළත. ඒ නිසා මේ අධ්‍යාපනයේ යම් යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති නොවුණා කියන්න බෑ. එවගේ මේකට හරස් වුණ පහුගේ කාලේ කොවිඩ් වසංගතේ අපේ දරුවන්ට ඒ අධ්‍යාපනයේ කරගෙන යන වෙලාවේ යම් යම් ප්‍රශ්න ඇති වුණා. නමුත් අපි ගුරුවරු වෙනුවෙන් ඒ ගුරුවරුන්ට දිය යුතු මං හිතන්නේ අවුරුදු දෙකකට ආසන්න කාලයක් ඒ වැටුප් අපි ගෙව්වා පාසල් පැවැත්වු නැතත්. ඒ වගේ මේක මහා මේ අමාත්‍යංශයේ වර්තමාන ඇමතුමා අද වෙනකොට හොඳ තත්ත්වයකට සතුටු විය හැකි තත්ත්වයකට ගෙනලා තියෙනවා. ඒ වගේම ඉදිරියට මේ අධ්‍යාපන සංස්කරණ වැඩපිළිවෙල කරන්න එතුමා කටයුතු කරමින් යමින් සිටිනවා. එතුමාගේ ප්‍රගතිය සහ ඉදිරි ගමන් මඟ 2024 මේ පොතේ තියෙනවා. ඒ සියලු කරුණු කාරණා ඒ පිළිබඳව මම කතා කරන්න යන්නේ නැහැ. හතේ පැවති ආර්ථික අර්බුදයත් එක්ක මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ බර කරටගත් වර්තමාන අධ්‍යාපන ඇමතිතුමා අපි දන්නවා ලොකු පීඩනයක ඉන්නේ. ඒ පැත්තෙන් බාර දූර අධ්‍යාපන අමාත්‍යංශය, මේ පැත්තෙන් බලපුවහම පාර්ලිමේන්තුවේ සභානායක හැටියට මගේ දැන් ඉතමා ලොකු පීඩනයක ඉන්නේ. ඒක අපි නෑ කියන්න බෑ. ඒ එහෙම ඉඳලා එතුමා මේ වෙනුවෙන් කරන උත්සාහය පිළිබඳව නවක මන්ත්‍රීවරයෙක් හැටියට මම සතුටු වෙනවා. ඒ වගේ මම මතක් කරන්න ඕන විශේෂයෙන්ම දෙමළ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව. කන්ද උඩරට ගමක කෙනෙක් හැටියට මම දකිනවා ඒ ද්‍රවිඩ පාසල්වල ඒ දරුවන්ට ද්‍රවිඩ භාෂාව උගන්වන්න ද්‍රවිඩ අය හරි අඩුයි. ඒ ද්‍රවිඩ භාෂාව උගන්වන්නේ මුස්ලිම් ගුරුවරු. ඒ නිසා ඒ දරුවන්ට සිදුවලා තියෙනවා සමහර තමන්ගේ හින්දු ආගම පාසල තුල ඉගෙන ගන්න බැරි තත්ත්වයක්. ඒකට හේතු වැඩිපුරම ඉන්නේ මුස්ලිම් ගුරුවරු දෙමළ භාෂාව උගන්වන. ඒ නිසා ඒ අයගේ ආගම කරනවා ඒක වරදක් නැහැ. නමුත් ඒ දෙමළ දරුවන්ට ලොකු අසාධාරණයක් වෙනවා. ඒ පිළිබඳවත් අපේ ගරු අමාත්‍යතුමාගේ කලේකන්තුමාගේ අවධානය මම මේ අවස්ථාවේදී යොමු කර සිටිනවා. ඒ වගේම කන්ද උරරට හාරිස්පත්තුව මගේ ආසනය. මේකේ තමයි ලංකාවේ ඒ අධ්‍යාපන අමාත්‍ය ඉදු කන්නංගර මැතිතුමාගේ මධ්‍ය මහා විද්‍යාල යටතේ හදපු ප්‍රධාන පෙළේ විද්‍යාලය තමයි හාරිස්පත්තුව නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය. ඊ පෙරේදා අපේ ගරු අමාත්‍යතුමාත් රටේ ජනාධිපතිතුමාත් ඒ විද්‍යාලයට ඇවිල්ලා අපේ දරුවන් වෙනුවෙන් ඉදිරියේදී ප්‍රාග්ධන වෙළඳපොළ පිළිබඳව වැඩසටහනක් කරා. ජාතික වැඩසටහන හැටියට ඒක මම හිතන්නේ හොඳ වැඩසටහනක්. ඒක ඉදිරියට ගෙන යන්න කියන එකත් මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ කන්නකර මහත් ඇමතිතුමා ඇති කළ මේ මධ්‍යම විද්‍යාලයේ සංකල්පයේ යටතේ මම මගේ ආසනේ ප්‍රධානතම විද්‍යාලයේ හැටියට
ඔබතුමාට විනාඩි දෙන්න.
මට විනාඩියක් දෙන්න. ශිෂ්‍යාවන් 4500ක් අධ්‍යාපනය ලැබනවා. ඒ අධ්‍යාපනය 4500ක් ලැබුවට කාඩර් එකේ හැටියට ගුරුවරු 40ක් අඩුයි. ඒ පිළිබඳ සවිස්තර වාර්තාවක් මා ළඟ තියෙනවා. මම ඒක ගරු අමාත්‍යතුමාට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. 4500ක් ඉන්න මේ මිස්ටර් පාසලේ කාඩර් එකේ පුරප්පාඩු 40ක් ගියහම ලොකු ප්‍රශ්නයක්. ඒ අඩුපාඩු මම දන්නා පහුගිය කාලේ ප්‍රශ්න ගැටළු තිබුණා. දැන් ගුරුවරු පළාත් සභාව හරහා මධ්‍යම රාජ්‍ය හරහා බදවාගමින් සිටින බව මම දන්නවා. ඒ නිසා මේවා කුලුවන් තරම් මේ විද්‍යාලයේ තියෙන ඒ ගුරු හිගේ ඇතුළු කාර්ය මණ්ඩලයේ හිගේ පිළිබඳව මම මේ එකින් එක කියන්න දෙයක් නැහැ. ලොකු වාර්තාවක් මා සතුව තියෙනවා. ඒ නිසා ඒ මා ඉගෙනගත්තු මගේ ආසනේ මේ නුගවෙල මධ්‍යම විද්‍යාලයේ ඒ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තියෙන ගුරු හිගේ ඇතුළු කාර්ය මණ්ඩලයේ හිගේ පියවන ලෙසට ඒ වගේම 2014 අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලය ආරම්භ කරපු ගුවහත් ක්‍රීඩාංගනේ මධ්‍යම පළාතේම තියෙන ලොකුම ක්‍රීඩාංගනේ තියෙන මේ විද්‍යාලේ මම දන්නවා දැන් 100ට මම දන්න විදිහට 70ක් 75ක් විතර ඒකේ අවසානයි දැන් ඉතිරි ටික කරන්න මම හිතන්නේ මේ වසරේ මුදල් වෙන් කරා කියලා මට ආරංචි මම හරියට දන්නේ නැහැ එහෙම මේ වසරේ ඒක මුදල් වෙන් කළ ඒක පුළුවන් තරම් ඉක්මනට ලබන අවුරුද්ද තුල ඒ අපේ පාසල් දරුවෝ වෙනුවෙන් මධ්‍යම පළාත වෙනුවෙන්ම ඒ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධානතම පාසලක් හැටියට ඒ නුගේල මධ්‍යම විද්‍යාලයේ ඒ අඩුපාඩුව ඉතිරි ඒ අඩුපාඩුව ගුවස්ත ක්‍රීඩාංගනේ සම්පූර්ණ කරන ලෙස මම ඉතාමත් ගෞරවයෙන් අපි වර්තමාන අධ්‍යාපන ඇමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ පළවෙනි අදියරේ හැටියට මිලියන 425ක් වියදම් කරලා තියෙනවා දැන් දෙවෙනි අදියර තමයි දැන් තියෙන්නේ ඒ ඒ ඒ අඩුපාඩු ටිකත් ඒ නුගල මධ්‍යම විද්‍යාලයේ සහ මහනුවර දිස්ත්‍රික්කයේ දරුවන් වෙනුවෙන් ඒ ඉෂ්ට සිද්ධ කරන්න කියලා මම ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා ඒ වගේම තමයි අනිත් ප්‍රධාන පාසල පූජා පිටිය මධ්‍යම විද්‍යාලයේ ඒකට යන්න පාරක්වත් නැහැ ඉතාම නොදියුණු තත්වයක ඉන්නේ දැන් මේ නුගල සහ
ගරු මන්ත්‍රීතුමනි අවසන් කරන්න කාලය අවසානයි.
ඒකටම අලුත් විදුහල්පතිවරු පත් වෙලා ඉන්නවා. දක්ෂ විදුහල්පතිවරු ඒ අයට සහයක් වෙමින් අපි මේ විදුහල් දෙක ඇතුළු මේ මහනුවර දිස්ත්‍රික්කයේ විදුහල් වල තියෙන අඩුපාඩු සපුරාලන්න මේ අධ්‍යාපන අමාත්‍යංශයේ වැසීෂයෙන් වෙන්න මුදලින් වැඩි මුදලක් මේ සඳහා වෙන් කරන්න කියලා ඉල්ලා සිටිමින් මට මගේ කාලය අවසන් වෙන නිසා මගේ කතාව මෙයින් අවසන් කරනවා බොහොම ස්තුතියි.